සමම් පීරත්මැතිතුමයි ප්‍රශ්නයන්ට දැන් වෙලාව නෑ ගරුමැතුමයි බලන්න දැන් වෙලාව කියදක විසි අත ඒකට
මං අහන ගරු කතානායක
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය 2015 12යි 2016 12යි 17 7යි 18 16යි 19 8යි 20 3යි 21 6යි 22 14යි 23 24යි 24 5වෙනි මාසය දක්වා 1යි එකතුව 103යි ආදික තිබේ ආතුන මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා වැඩසටහනක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන්නේද ඔව් ආ හතර වනාලීන් දුම්රියවල ගැටීම් වළක්වා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී අනුගමනය කරන ලබන ක්‍රමවේද කවරේද යන්න සභාවට එතුමිය දන්වන්නේද ඔව් පිළිතුර දුම්රියේ ගැටි අලිමියයම් වළක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එකතු වී පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. 1. දුම්රිය පාර හරහා වන අලීන් මාරු වෙන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල වේග සීමා පුවරු ප්‍රදර්ශනය කර ඇත. දුම්රිය මාර්ගයේ ඇති වංගු සහිත ස්ථාන හඳුනාගෙන දුම්රිය රියදුරන්ට වන අලීන් දර්ශනය වන ආකාරය ආවරණය වන පරිදි එම ස්ථානවල යටි කැලෑ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර එම ස්ථාන අඛණ්ඩව නියමිත ප්‍රමාණයට නඩත්තු කරනු ලැබේ. 3. වන අලීන් දුම්රිය මාර්ග හරහා ගමන් කරන ස්ථානවල දුම්රිය මාර්ගයේ ඇති සිල්පර කොට අතර ඇති හිදැස කොන්ක්‍රීට් ගල් පුරවා මෙටල් පුරවා වනාලීන්ට පහසුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සඳහා කටයුතු සිදු කර ඇත. 4. දුම්රිය රියදුරන් දැනුවත් කිරීම සඳහා සෙට්ටිකුලම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සෛරන් නලා සවිකර දුම්රිය රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති නමුත් මෙම පද්ධතිය සොරුන් විසින් සොරකම් කිරීම නිසා දැනට අක්‍රිය වී ඇත. 5. වනාලීන් ගමන් කරන දුම්රිය මාර්ගය හරහා මාර්ගයට යටින් පිහිටි බෝක්කුවල ඇති බාධක සියල්ල ඉවත් කර වනාලීන්ට එම ස්ථානවලින් ගමන් කිරීම සඳහා සුදුසු පරිදි සකස් කර ඇති අතර මෙවැනි ස්ථාන තවදුරටත් නඩත්තු කිරීම සඳහා සැලසුම් කර ඇත. තවද අලින් ගමන් ගන්නා ස්ථානවලට ඉහළින් දුම්රිය මාර්ග ඉදිකළ යුතු ස්ථාන හඳුනාගෙන ඇති අතර එම ස්ථානවල අවශ්‍ය සංවර්ධන කටයුතු ඉටුකිරීම සඳහා අපේක්ෂිතය. 6. ගල්ගමුව දුම්රිය මාර්ගයේ කාසිංගම ප්‍රදේශයේ අලි මාරුවන ස්ථානයක රේල් පීරි යටින් බෝක්කුවක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත. 7. දුම්රිය රියදුරන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය මාර්ගවල වනාලි ගැවසෙන ස්ථාන කෙටි පණිවිඩ SMS හරහා ලබා දී ඔවුන් දැනුවත් කිරීම සඳහා ක්‍රමවේද සකස් කර ක්‍රියාත්මක කර ඇත. 8. දුම්රිය එන්ජින්වල අධිබල ඇති විදුලි පහන සවිකර රාත්‍රිය රියදුරන්ට දර්ශනය වන පරාසය වැඩිවන ආකාරයට කටයුතු කර ඇත. සමහර ස්ථානවල 9. නවීන තාක්ෂණය භාවිතා කර දුම්රිය මාර්ගයේ අලියතුන් මාරුවන අවස්ථාවලදී හඳුනා ගැනීම සඳහා එවැනි ස්ථාන අවස්ථාවල දුම්රියේ වේගය අඩු කිරීම සඳහා දුම්රිය රියදුරන් හට පණිවිඩ ලබා දීමේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.
ඉතුරු
තවත් ප්‍රශ්න තියෙනවද? ස්තුතියි ගරු ඇමතුමීනි. විශේෂයෙන්ම මම හිතන්නේ ඔබතුමිය මේ සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ග රාශියක් සම්බන්ධයෙන් කතා කරා. ඇත්තටම මම හිතනවා මේ වෙද්දී 103ක් අලි ඇතුන් මේ නිසා මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී ඔබතුමිය ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මම අහන්න කැමතියි. දැන් මන්ද ක්‍රියාමාර්ග ගණනාවක් සම්බන්ධයෙන් ඔබතුමිය මේ සභාව දැනුවත් කරා. හැබැයි මම ගරු ඇමතුමිනේ කියන්න කැමති තාමත් භූමියේ ඇත්තටම මේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම අපි අලි කොරිඩෝ වලින් හැර අලියන් මාරු වෙන්නේ නැහැ. ඒත් ඔබතුමිය කියද මේ සමේ ස්ථාන සම්බන්ධයෙන් මම හිතන්නේ යම්කිසි නිරීක්ෂණයක් කරලා ඒ ස්ථාන හඳුනාගෙන තියෙනවා කියලා. ඉතින් ඇත්තටම අපි දන්නවා දැන් විශේෂයෙන්ම ගල්ගමුවේ අර කාසිංගම ප්‍රදේශයේ එතන ගුවන් පාලමක් ඉදිකරන කතා ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඔබතුමිය කතා කරා. ඒ වගේ මම හිතන්නේ යම් ක්‍රියාමාර්ග ගත ක්‍රියාමාර්ග සම්බන්ධව කතා. නමුත් මෙතනදී ඔබතුමියෙන් අහන්න කැමති මේවා මේ වෙද්දි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මේවා ප්‍රගතිය කොහොමද කොයි තත්ත්වයකද තියෙන්නේ කියන කාරණය සම්බන්ධ.
ඒ ප්‍රගතිය තමයි ගරු මන්ත්‍රීතුමා මම සඳහන් කළේ. ඒ ඉදිකිරීමේ ප්‍රගතිය නම් ගරු කතානායකතුමනි කොච්චර ප්‍රමාණයක්ද 100ට කියන එක මේ ඔබතුමා සඳහන් කරන්නේ මේ කාසිංගම ප්‍රදේශයේ අලිමාරුණ ස්ථානයක මේ රේල් පීරියටින් බෝක්කුවක් ඉදිකිරීම මේ ආරම්භ කරලා තියෙනවා. ඒකේ භෞතික ප්‍රගතිය නම් මේ වෙලාවේ මගේ අතේ නෑ ගරු මන්ත්‍රී.
හරි, බොහොම ස්තුතියි. පීරසිංහ මන්ත්‍රීතුමා ඇබ්සෙන්ට්. ප්‍රිය ශාන්ති මෙතනිය සම්කරේ මත්තුමා
පළවෙනි ප්‍රශ්නය එක ශ්‍රී ලංකිකෙන් කොපන සංඛ්‍යාවක් 23.1 දින සිට මේ දක්වා විදේශගත වී සිටිද කියන එක. ඒ සංඛ්‍යාව 412,942. එම සේවය කරන රටවල් 90 වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්න ඇමරුම එක මගින් ඉදිරිපත් කර තිබේ. එවගේම විදේශ රැකියා සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකිකයන් යොමු කිරීමට අවස්ථාව සැලසී තිබේද? ඔව්. එසේ නම් මෙම රටවල් කවරේද? ඇමරුම එකෙහි සඳහන් රටවල් සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකිකයන් යොමු කිරීමේ අවස්ථාව සැලසී ඇත. ඒ වගේම අලුත් ගමනාන්තයනුත් අපි මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා. තවත් රටවල් රාශියක් අපිට අලුතෙන් එකතු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එම විදේශ රැකියා අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන් යොමු කිරීමට ගෙන ඇති පියවර කවරේද? යන්නත් සභාවට දන්වයි. පහත ක්‍රම වේද තුන මගින් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් යොමු කිරීම පියවරගෙන ඇත. වළංගු බලපත්‍ර සහිත විදේශ රැකියා ආයතන මගින් රාජ්‍යයන් අතර ඇතිකරගත් ද්විපාක්ෂික ගිවිසුම් මගින් ස්වයං මාර්ගයෙන් තෝරාගත් රැකියා මගින් අපි විදේශගත කරන්න කටයුතු කරගෙන යනවා. නොයසේ නම් මේ මන්ද පැන නොනගි.
ගරුවැමතුමා, දැන්ට අර ඊස්ට්‍රායිල් යන අයගේ ඇප්ලිකේෂන් ගොඩක් පිරිසක් දාලා ඉන්නවා. තාම අර කන්ට්‍රක්ෂන් සහ ඇග්‍රිකල්චර්. නමුත් ඒ අය ඉන්ටර්වියූ කැඳවීම් කරලා නැහැ. ඉදිරියේදී ඉන්ටර්වියූ කැඳවනවද ඒක දැනගන්න කැමති.
මන්ත්‍රීතුමනි, ඉතාමත්ම හොඳයි. හැමතැනම සමාජයේ අහන ප්‍රශ්නයක්, සමාජ මාධ්‍ය හරහා අහන ප්‍රශ්නයක්, ඒ වගේම සමාජ මාධ්‍යවලත් ගොඩක් අය මේ වගේ ප්‍රශ්න අහලා මේ වලින් අයුතු ප්‍රයෝජන ගන්න අවස්ථාවත් අපි දකින නිසා මේ අවස්ථාවේදී ඒක පැහැදිලි උත්තරයක් දෙන එක හොඳයි. මේ වෙනකොට ඊශ්‍රායලයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාක්ෂික ගිවිසුමට අනුකූලව ඒකේ ප්‍රොටෝකෝල් ඒ තමයි මුලින් ක්‍රියාත්මක වුණේ. ඒ අනුව තමයි අපි සාතු සේවිකාවන්, නිවාස පාදක සාතු සේවිකාවන් යැවීමට කටයුතු කරලා තිබුණත් ඒක ක්‍රියාත්මක කරලා තිබුණේ. නමුත් 2022 අවුරුද්දේ මැයි මාසෙන් පස්සේ අපිට මේ වෙනකොට 2000කට ආසන්න සාතු සේවිකාවන් ප්‍රමාණයක් යවන්න පුළුවන්කම ලැබුණා. ඒකත් තමන් NVQ සහතිකයක් ලබා ගත්තයින් පස්සේ සාතු සේවිකාවක් වශයෙන් සහ දැනට රෝහල්වල සේවය කරන රෝහල් සහායිකාවන් සඳහාත් ඒක විවෘතයි. ඒ අයටත් RPL ක්‍රමයට NVQ සහතිකයක් අරගෙන අපේ වෙබ් අඩවියට ඇතුළත් වුණයින් පස්සේ ඒ ඉන්ටර්වියු එක වෙබ් එකට දැම්මයින් පස්සේ ඊශ්‍රායල් රාජ්‍යයෙන් AI සඳහා ඇනවුම් ලැබීම, ඔවුන් තෝරාගත් පසු යැවීම සිද්ධ කරනවා. මේ වෙනකොට අපිට ඒක වඩාත් වේගවත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ සඳහාත් අලුතෙන් අයට ඇතුල් වෙන්නත් කාන්තාවන්ට ඉඩකඩ තියෙනවා වයස අවුරුදු 45 දක්වා. ඒ වගේම ඊශ්‍රායලයේ සඳහා යන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සඳහා අපි වෙබ් අඩවියක් විවෘත කරලා වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගත්තා. ඒ වගේම අපි අපිට ලබා දෙන මහජන නියෝජිතින්ගෙන්, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පාදේශීය කාර්යාල හරහා අපි තොරතුරු ලබාගෙන AI ඇගේ තොරතුරු අපි ඊශ්‍රායලයේ කරා යවලා ඊශ්‍රායලයෙන් ලොතරැයි ක්‍රමයක් හරහා ඔවුන් තෝරාගෙන අපිට මේ වෙනකොට පළවෙනි වශයෙන් 1200ක් ඊට පස්සේ 5000ක් 4000ක් ඊට පස්සේ 5000ක් වශයෙන් අදියර තුනකට ලොතරැයි ක්‍රමයකට අපිට තෝරලා ඉවලා තිනවා නම් 11000ක් එයින් පළවෙනි කණ්ඩායමෙන් යෑමට අකමැත්ත පළ කර අය හෝ එහෙම නැත්නම් නුසුදුසු අය හැරෙන්න පළවෙනි 1200ම මේ වෙනකොට යවලා ඉවරයි ඒ වගේම දෙවෙනි කණ්ඩායමෙත් දැන් දහසකට අධික සංඛ්‍යාවක් මේ වෙනුවට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා ගිහිල්ලා තියෙනවා ඒ වගේම ඉතුරු කණ්ඩායම සඳහාත් මේ දවස්වල පුහුණු වීම් කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා හැබැයි තුන්වෙනි පාර්ශ්වයේ සඳහා තවම ඔවුන් තෝරාගත් බව SMS පණිවිඩය යැව්වට ඔවුන්ට අපි වෛද්‍ය පරීක්ෂණ සඳහාවත් දැනට කැඳවුම් කරන්නේ නැහැ ඉන්ටර්විව් කරන එක ආරම්භ කළා තියෙනවා මොකද වෛද්‍ය පරීක්ෂණවල කාලය ඉක්ුත් වෙන නිසා කොහොම වුණත් දැනට ඊශ්‍රායලයේ මුල් අවස්ථාවේදී තිබුණු තත්ත්වයට වඩා තත්ත්වය වෙනස් වෙමින් අලුත් දැනුම් ශ්‍රී ලංකාව කරා ලැබෙමින් පවතින නිසා මේ වෙලාවේ වේගවත්ව ඊශ්‍රායලයේ කරා කෘෂිකාර්මික ක්ෂේත්‍රය යැවීම කටයුතු ආරම්භ වෙලා තියෙනවා ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහා අපි රටේ ඕනෑම ප්‍රදේශයක තරුණ තරුණියන්ට කෘෂික ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ආයුධුම් කිරීමට අවස්ථාව ලබා දුන්නා විශේෂයෙන්ම ජයගම ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ වෙන දරුවන්ට ඒ වගේම ඕනෑම කෙනෙකුට ඒ සඳහා ඉදිරිපත් වෙන අවකාශය සලසලා තිබුණා ඒ අනුව ඉදිරිපත් වෙච්ච තරුණයින් මේ වෙනකොට පරීක්ෂණ කටයුතු සඳහා අවස්ථා දෙකකදී යොමු කරලා ඒ වලින් තෝරාගත්තු කණ්ඩායම් දැන් යැවීම ආරම්භ කළා තියෙනවා තෝරාගත්තු කණ්ඩායම් දෙවැනි කණ්ඩායමෙත් ප්‍රතිඵල දැන් නිකුත් වෙන්න පටන් අරගෙන තියෙනවා ඒ නිසා ඉතාමත් ඉක්මනින් පිටත් වීමේ කටයුතු සූදානම් කළා තියෙනවා නමුත් මේ සම්බන්ධයෙන් ටික ටික කාලය ගත වීමක් තියෙනවා මොකද එකපාරට අපි රැකියාවන් 30000ක පමණ ප්‍රමාණයක් යැවීම තමයි මේ දවස්වල සිද්ධ කරන්නේ එතකොට ඒ රටේ අවකාශයේ සැලසෙන ආකාරයට ඒ රටේ ඇනවුම් ලැබෙන ආකාරයට තමයි යවන්නේ එතකොට ටිකෙන් ටික තමයි මේ අය යවන්නේ හැබැයි ඒ සඳහා ඕනි කරන පුහුණුව ලබා දීලා ඕනි කරන දැනුම ලබා දීලා අවශ්‍ය සූදානම සිද්ධ කරලා තමයි අපි සිද්ධ කරන්නේ ඊට අමතරව විදේශගත වෙලා නියමිත වෙලාවට ලංකාවට ආපු අයත් මේ දවස්වල ඊශ්‍රායලයේ සඳහා නැවත විදේශගත කිරීම ආරම්භ කරලා තියෙනවා
බොහොම ස්තුතියි මధుර විතානගේ මෙතුමා බුද්ධ ශාසන මෙතුමා
ප්‍රාවිද්‍යා ව්‍යාපෘති 24යි ඇමුණුම එක ආ දෙක ඔව් ආ තුන ඇමුණුම දෙක ආ හතර පුරාවිද්‍යා ස්ථානවල අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල ඍජු මැදිහත් වීමක් සිදු නොකරයි ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත ආ එක ඔව් ආ දෙක දිනපතා යාවත් කාලීන කරනු ලැබේ ඈ අදාළ නොවේ
කරු අමාත්‍යතුමනි අතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි එක තමයි කෝට්ටේ නගර සීමාව එහෙම නැත්නම් ඓතිහාසික ශ්‍රීජන්දුර කෝට්ටේ බල ප්‍රදේශයේ විශාල පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන රාශියක් තියෙනවා ඒ වගේම කොටුබැම්ම නමින් ප්‍රසිද්ධ ඒ පැරණි කොටු පවුර සම්පූර්ණයෙන්ම අද විනාශ මුඛයට පත් වෙලා තියෙනවා පසුගිය දවස්වල මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනු කමිටුවක් දාලා මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කළාට පස්සේ බලවත් විනාශයක් මේ ඓතිහාසික ශ්‍රීජන්දුර කෝට්ටේ ඒ පුරාවස්තු තියෙන ස්ථානවල විනාශයක් වෙලා තියෙනවා හැබැයි ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගේ මැදිහත්වීම ඒ ස්ථාන විනාශය වළක්වා ගැනීමට කටයුතු කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාවත් අවස්ථා කීපයකින් දැනුවත් කළා. ඔබතුමාත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් හොඳ දැනුවත් වීමක් තියෙනවා. දැන් ජනතාව අපිත් එක්ක විශාල අමනාපයක් ඇති කරගෙන තියෙනවා. ඒ කාලේ ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවශ්‍ය වෙලාවේදී මැදිහත්වීමක් නොකළ නිසා ජනතාවත් දැන් යම් යම් ඉදිකිරීම් කරලා තියෙනවා. බැයි දැන් අපිට ජනතාව ඒ ස්ථානවලින් ඉවත් කිරීමේ හැකියාවකුත් නැහැ. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මූලික අවස්ථාවේදී එහෙම නැත්නම් ඉදිකිරීම ආරම්භ කරනකොට හෝ ඒ යම් යම් දේවල් මේ සංවර්ධනය කරනකොට ඒවට මැදිහත් වෙලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේනුවට යම් යම් මොන වගේ ක්‍රියාමාර්ග ආරම්භ තියනවද කියලා දැනගන්න කැමතියි. මොකද සාමාන්‍යයෙන් අපි දන්න විදිහට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා පනත ඉතාමත්ම බලවත්. නමුත් අපි දන්න විදිහට අපිට දැනගන්න ලැබෙන විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේවට අදාළ නිලධාරීන්ද මේ ඉදිකිරීම වලට සම්බන්ධ විශේෂම විශාල මහල් තට්ටු නිවාස යෝජනා හදලා තිනවා ඒ පුරාවිද්‍යා වටිනාකම තියෙන ස්ථානවල මේ සම්බන්ධයෙන් ඔබතුමා මේනට ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, වැදගත් ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන අතුරු ප්‍රශ්නයක් ලෙස එතුමාට වගේම මේ ගරු සභාවටත් අපි දැනුවත් කළ යුතුයි. මොනතරම් බලවත් පණක් තිබුණත් සල්ලි ඊට වැඩිය බලවත්. ඒ නිසා මේ පහුගිය කාලාන්තරය මුළුල්ලේ ඔබතුමා නිරීක්ෂණය කරපු ආකාරයට ගරු මන්ත්‍රීතුමනි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යම් යම් නිලධාරීන්ගේත් සහයෝගය ඇතුව මේ කටයුතු සිද්ධ කළ මේ නීති විරෝධී කටයුතු සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව විශේෂ සමීක්ෂණ කටයුතු ඔබතුමාගේත් මැදිහත් වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙලා මේ වන විට කරගෙන යනවා. අපි මේ සතියේ මේ මාසයේ අගභාගයේදී මේ පිළිබඳව සමාලෝචන රැසීමක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ ඔබතුමාවත් අපි දැනුවත් කරන්නම් කොයි තරම් දුරට මේ කටයුතු සිද්ධ වෙලා තියෙනවද කියලා. මේ ප්‍රදේශයේ පමණක් නෙමෙයි බස්නාහිර පළාතේම කොළඹ කොටුවත් ඇතුළුව බරපතල පුරාවස්තු විනාශ වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච දෙයක්. දැන් මේ සියල්ලක්ම අන්තර්ගත කළා අපි බලාපොරොත්තු වෙනවා මේ ගරු සභාව දැනුවත් කරන්නටත් මේ රටේ ජනතාව දැනුවත් කරන්නත් ඉදිරියේදී.
ගරු ඇමතුමනි, දැන් මේ ස්ථානවලට ආරක්ෂක අංශ මම හිතන්නේ විශාල ප්‍රමාණයක් බඳවාගෙන තිබුණා පහුගිය කාලේ. මම අපි දැක්කා අර ඒ දවස්වල මේ අපේ හිටපු අමාත්‍යතුමා අර සිකියුරිටි කට්ටිය උසරන් සිකියුරිටි කියලා බඳවාගත්තා. දැන් ඒ සිකියුරිටි ඒ ආරක්ෂක නිලධාරීන් ඒ ස්ථානවල ඉන්නවාද කියලා මොකද අපි දන්න විදිහට මේ උසතියා මිටිවත් කවුරුත් සිකියුරිටි කාර්යෝ නැහැ මේ කිසිම ස්ථානයක. ඉතින් මිනිස්සු තමන්ට ඕන විදිහට එක එක මේ සංවර්ධන කටයුතු කරනවා. ඉතින් ඒ නිලධාරීන් එහෙම නැත්නම් සේවකයෝ දැන් ඉන්නවාද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බරපතල අර්බුදයකට මුණ දීලා තියෙනවා. මේ වන විට කාර්ය මණ්ඩල මෙන්ම සේවක සංඛ්‍යාව 3000කට අධික ප්‍රමාණයක් අඩු වෙලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි බොහෝ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආරක්ෂකයින් මෙන්ම කම්කරු ඒ අයව ඊට පදිගෙවලා නඩත්තු කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල. මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිවිච්ච මුදල් අවභාවිතාව නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලට සිද්ධ වුණා මුදල් ණයට ගන්න. ඒ ණයට අරගන්නකොට රජයක් හැටියට තීරණ ගත්ත 2019-20 විතර මේ අයව ඉවත් කරන්න. මොකද මේ අයට නීත්‍යානුකූල පත්වීම් දීලා තිබුණේ නැහැ. මෙන්න මේ අරුබුදය තුළ තමයි අපි මැදි වෙලා ඉන්නේ. මේක බස්නාහිර පළාතට එව නැත්තම් කෝට්ටේ රාජධානියට පමණක් සීමා වෙන එකක් නෙමෙයි, මුළු මහත් රටේම මේ බරපතල අර්බුදයක් තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. ඒ නිසා අපි මේ වෙලාවේ 1000කට පමණ කණ්ඩායමක් බදවා ගන්න උත්සාහ කළා. ඒකෙන් 700ක් පමණ දැනට මේ වෙනකොට බදවාගෙන තියෙන අර බහුකාර්ය එකට සම්බන්ධ කණ්ඩායම්. අපි ඉදිරියේදීත් ඉල්ලීම් කරනවා රජයෙන් මේ අපිට අවශ්‍ය කරන කාර්ය මණ්ඩල සහ සේවක මණ්ඩල ලබා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඒ අයව ශක්තිමත් ඒ අංශයේ ශක්තිමත් කළොත් අපිට පුළුවන් වෙයි යම් තාක් දුරකට මේ රටේ පුරාවස්තු ආරක්ෂා කරගන්න.
හරි, බොහොම ස්තුතියි අමතුමා. ඔබතුමාගේ ප්‍රශ්න කීයක්ද?
පසුගිය කාලයේ අන්තවාදී මුස්ලිම් කොටස් විශාල විදියට අපේ ඉතිහාසය විකෘති කරන ආකාරයට පුරාවස්තු පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන බලවත් ලෙස විශාල ලෙස විකෘති වෙන ආකාරයට විනාශ කරන ආකාරයට වැඩ කටයුතු කරා. ඒකෝර මේ ඔබතුමා කියන විදිහට පුරාවිද්‍යා පනත පිළිබඳ අපිට දැන් ගැටලුවක් තියෙනවා. මොකද අපේ 2500 ඉතිහාසයක් තියෙන රටේ මේ වෙනුවට යම් යම් අන්තවාදී කොටස් ඒ විකෘතිය තුලින් වැරදි ඉතිහාසයක් මවන්න උත්සාහ කරනවා. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ දැක්ම දර්ශනය අනුව ඒ යුතුකම වගකීම ඉෂ්ට කරන බව පේන්නේ නැහැ. ඒක නිසාම අද ඥානසාර හාමුදුරුව වගේ මේ සම්බන්ධයෙන් කතා කරපු පිරිස් විශේෂයෙන්ම ඥානසාර හාමුදුරුව අද හිරබත් කරනවා. මොකද අද අධිකරණයෙන් වුණත් මේවට ඔය පනත්වල මොනවද තිබුණත් අධිකරණයෙන්වත් ඒ ඉතිහාස විකෘති කරන මිනිස්සුන් වෙනුවෙන් කතා කිරීමත් අද වරදක් බවට පත් වෙලා. ඉතින් මෙන්න මේ පනතේ තියෙන දුර්වලතෙන් අඳුනාගෙන ඔබතුමා මේ පනත බලවත් ලෙස යාවත් කාලීන කරන කටයුතු කරනවද කරලා තියෙනවද කරන්න කටයුතු කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, ඉදිරි මාස කිහිපය තුළ අලුත් පනතක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හරි, බොහොම ස්තුතියි. ඉරාණි ක්‍රමත් මැතිතුමා
අහනවා.
කම්කරු මැතිතුමා උත්තර දෙන්න. ඕඩර් ප්ලීස්, ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ది චැනල්.
ගරු මැතිතුමා,
මන්ත්‍රීතුමනි, මේ ගරු නියෝජක කථානායකතුමනි, මේ ප්‍රශ්නෙට උත්තරේ හදලා තියෙන්නේ පොඩ්ඩක් කලින්. ඒක නිසා මම කලින් දීපු උත්තරේ කියවලා අප්ඩේට් එක ඊට පස්සේ ඉදිරිපත් කරන්නම්. මොකද මේ කලින් තියෙන අප්ඩේට් එකේ හැටියට ඔබේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ ජීවන වේදනම සාපේක්ෂ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප් පරිකිරීමේ ප්‍රගතිය කවරේද. ඒ අනුව සඳහන් කළ තියෙන 1.41 අංක 27 දරන පරිපාලක ආඥා පනත යටතේ පරිපාලක සභා තීරණ දෙකක් ක්‍රියාත්මක වෙනවා. එහිදී තේ වැවීමේ කර්මාන්තය සඳහා සහ තේ විතරට යැවීමේ කර්මාන්තය වගේම රබර් සඳහා තියෙනවා මේ මින්මතු සේවකයන් ආවරණය වන්නේ මේ තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මගින් වෙනවා. 3/5 දින සිට බලාත්මක වන පරිදි මෙම කර්මාන්තය ආවරණය වන සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලෙස නියම කර පරිපාලක සභා තීරණයක් මගින් ගැසට් කිරීමට කටයුතු කරලා තියෙනවා. මෙම රුපියල් 1000 වැටුපර 2016 අංක 4 දරන අයවැය සහන දීමනා පනත යටතේ ගෙවිය යුතු දෛනික අයවැය සහන දීමනා වන රුපියල් 100ක මුදලද ඇතුළත් වෙනවා. වර්තමානයේ වතු සේවකයන් සඳහා අදාළ දෛනික වැටුප රුපියල් 1000ක් වශයෙන් ක්‍රියාත්මකයි. කම්කරු විෂයභාර අමාත්‍යවරයා ලෙස මා කම්කරු කොමසාර ජෙනරාල්ගේ සභාපතිත්වයෙන් තේ වතු සේවකයන්ට අදාළව දෛනික වැටුප් වැඩි කිරීම සඳහා තේ කර්මාන්තයේ යෙදී සිටින හාම්පුතුන්ගේ සංගමය සහ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතිද ඇතුළත්ව කමිටුවක් පත්කරන ලදී. මෙම කමිටුව විසින් මේ වන විට සාකච්ඡාවට 3ක් පැවැත්වීමට කටයුතු කර ඇත. එසේම මෙම කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති හා සේවා සම්මේලනයේ ඇතුළු සේවා පාර්ශ්වයෙන් යෝජනා ලබා ගැනීමටද කටයුතු කරමින් සිටී. ඊට පස්සේ ඔබතුමා අහන එවැනි ප්‍රගතියක් තිබේද කියලා වැටුප් පැබිදීමේ ප්‍රමාණය පිළිබඳ අවසාන තීරණයට මෙතෙක් එළඹී නොමැත. මේ තමයි මේ පසුගිය මේ උත්තරේ පරණයි. එකී වැටුප් ගෙවීම ලබන දිනේ කවදාද එසේ දිනයක් තීරණය කොට නැත. එවැනි ප්‍රගතියක් නොමැතිනම් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මුහුණ දෙන බාධක කවරේද යන්න දැනුවත් කරන හාම්පුතුන් හා වෘත්තීය සමිතිය අතර වැටුප් පිළිකිරීම සඳහා පුතුගඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකි වීම කියන කාරණාව තමයි සඳහන් කළ තියෙන්නේ. මෙන්න මේ තත්ත්වය යටතේ අපි ජනාධිපතිතුමා විසින් මේ වතු හාම්පුතුන් කැඳවනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා වතු හාම්පුතුන්ට ජනාධිපතිතුමා දැනුවත් කරා මේ වෘත්තීය සමිති විසින් 2300 2100 වගේ විශේෂ ඉල්ලීම් ලබා දී තිබුණා. ඒ සලකා බලලා ඔවුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් දීලා ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලීමක් කරා 1700ක් දක්වා වැටුප් වැඩි කිරීමක් කරන හැටියට. ඒ ඉල්ලීමට අනුව නැවත වතාවක් අර සාකච්ඡාවට 3ක් තිබිච්ච සාකච්ඡාව තවත් සාකච්ඡාවක් ඉස්සරහට යන්න හාම්පුතුන්ගේ සංගමයේ විසින් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා. හාම්පුතුන්ගේ සංගමයේ විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලිය තිබුණේ 1200ක් දක්වා වැටුප් වැඩි කිරීමට සූදානම්. නමුත් එය ඵලදායිතාව මත තීරණය වන වැටුප් වැඩි කිරීමක් මූලික වැටුප් වැඩිවීමක් ලබා දෙන්න ඔවුන් එකඟතාවයක් දැක්වෙන්නේ නැහැ. එතනදී වෘත්තීය සමිති මේ සඳහා එකඟතාවය පළ කරේ නැහැ. වෘත්තීය සමිති මේ සඳහා එකඟතාවයක් ලබා දෙන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අපට සිද්ධ වුණා නැවත වතාවක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් සමගත් නැවත වතාවක් සාකච්ඡා කරන්න. මේ සම්බන්ධයෙන් වැටුප් පැඩිවීමට ඔවුන්ට බලපාන ප්‍රශ්න මේ කර්මාන්තය කඩාගෙන වැටෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් උපරිම වැටුප කොයි ආකාරයටද ලබා දෙන්නේ කියලා. අවසාන වශයෙන් උත් අවස්ථා ගණනාවකදී ඔවුන් සම්බන්ධයෙන් ඉල්ලීම් කරලා අවසානයේදී පිළිතුරක් නොලැබෙන නිසා. මොකද මේ සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක කරන්න තියෙන මූලික තැන තමයි සාමූහික ගිවිසුම. ඉතිහාසයේ ඉඳලා සාමූහික ගිවිසුම සරහා තමයි මේක ක්‍රියාත්මක වෙලා එකඟතාවයකට ඇවිල්ලා වැටුපැඩි කිරීම සිද්ධ කරගන්නේ. හැබැයි මෙතනදී වැටුපට අමතරව තවත් පහසුකම් අනෙක් දේවල් රාශියක් මේ සාමූහික ගිවිසුමත් එක්ක සිද්ධ වෙනවා. නමුත් 2020 වර්ෂයේදී සාමූහික ගිවිසෙමෙන් මේ දෙපාර්ශ්වයේම ඉවත් වීම නිසා මේ සාමූහික ගිවිසුම දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ සහ 2021 නඩු වැටුපැඩි කිරීමට එරෙහිව පරිපාලක සභාව තීන්දුවට එරෙහිව අධිකරණයට ගොස් තිබෙන නිසා මේ අධිකරණ ක්‍රියාවලියෙන් නඩුව අමාත්‍යංශයේ ජයග්‍රහණය කළා. නමුත් නැවත වතාවක් අපීල් කටයුත්තක් කරලා තියෙන නිසා මේ පරිපාලක සභා කාර්යභාරය ඔවුන් නැවත වතාවක් මේ සාමූහික ගිවිසුමට පැමිණීම ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ නිසා අපි ඉල්ලීම් කළා සාමූහික ගිවිසුමට ඇවිල්ලා මේක සාකච්ඡා කළා කරන්න කියලා. නමුත් සාකච්ඡාවකින් තීන්දුවක් ගන්න බැරිම වෙච්ච අවස්ථාවේදී අපිට සිද්ධ වුණා නැවත වතාවක් පරිපාලක සභාව කැඳවන්න. එතකොට පරිපාලක සභාව ගැසට් කරලා පරිපාලක සභාව කැඳවපු අවස්ථාවේදී පරිපාලක සභාව අවස්ථා දෙකකදී අපි කැඳෙව්වා. ඒ කැඳවපු අවස්ථා දෙකේදීම හාම්පුතුන්ගේ සංගමය දැනුවත් කළා මේ පරිපාලක සභාව සඳහා ඔවුන් නෛතික පදනම් මත සහභාගී නොවන බව. පළවෙනි අවස්ථාවේදී දැනුවත් කරා. ඊට අවතරව දෙවෙනි අවස්ථාවකදීත් ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. තවත් අවස්ථාවක් මේ සඳහා සහභාගී වීමට අවකාශය ලබා දෙන. නමුත් ඒ අවස්ථා දෙකේදීම සහභාගී නොවුණු නිසා අපිට මේ පරිපාලක සභා ආඥා පනතේ 31 මට මතක විදිහට වගන්තිය ප්‍රකාරව කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට අමාත්‍යවරයා විසින් බලය පවරන්න පුළුවන්. මේ වගේ සීමා තීන්දුවක් ගත නොහැකි අවස්ථාවලදී තීන්දුවක් ගන්න වතු කම්කරුවාගේ යහපත වෙනුවෙන් ඒ අනුව අපිට සිද්ධ වුණා මූලික වැටුප 1350ක් වශයෙන්ුත් ඒ වගේම ඉතුරු 350 ඵලදායිතාව මත පදනම් වන සහ පැමිණීම මත පදනම් වන දීමනාවක් වශයෙන් සකස් කරන හැටියට මූලික වශයෙන් මූලික යෝජනාව ගැසට් කිරීම අපි මැයි මාසයේ පළවෙනිදා උදෑසන වෙන විට අපිට නිවේදනය කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ අනුව 1700ක වැටුපක් අපි මේ වෙලාවේ යෝජනා කරලා තියෙනවා රජයේ විදියට. එතකොට 2020 ඉඳලා වැටුප 2021 ඉඳලා වැටුප් පරදරකයක් මේ ක්ෂේත්‍රයට සිද්ධ නොවීම, ඒ වගේම මේ ක්ෂේත්‍රවල තියෙන අඩු ආදායම්ලාභී තත්ත්වය, දරිද්‍රතාවය මේ සියල්ල පදනම් කරගෙන අපි රජයේ විදියට මේ 1350ක මූලික වැටුප EPF, ETF, gratuity මේ සියල්ලම ඇතුළත් මෙතනින් උඩට එන විදියට අපි මේ වැටුප තීන්දු කරලා ඉතුරු 350 ඵලදායිතාව මත පදනම් වන විදියට සේවය කරලා 1700ක වැටුපක් අපි තීන්දු කරලා යෝජනා කරලා තියෙනවා. නමුත් මැයි මාසේ 15 වෙනිදා වෙනකන් ඔවුන්ට කාලය තියෙනවා දින 15ක කාලයක් මේ සඳහා විරෝධතා දක්වන්න. මේ විරෝධතා දැක්වීමෙන් අනතුරුව 15 වෙනිදායින් පස්සේ අපිටත් නැවත රජයට සිද්ධ වෙනවා මේක නිශ්චිත වශයෙන්ම ගැසට් කරලා වැටුප් ගෙවීමට නියෝගය ලබා දෙන්න. ඒක තමයි අපේ දැනට වැඩපිළිවෙල. මේ වෙනකොට නැවත වතාවක් හාම්පුතුන්ගේ සංගමයේ අපිත් සමග සාකච්ඡා කරනවා ඔවුන් මූලික වැටුප මෙතෙක් එකඟ නොවී තිබුණු 1200ක් ලබා 1000ට වඩා වැඩියෙන් යන්න උන් එකඟතාවයක් පළ කරලා තිබුණේ නැහැ. නමුත් දැන් උන් මූලික වැටුප 1200ට වැඩි කරන්නත්, ඒ වගේම වැඩිපුර කඩන කිලෝවක් සඳහා ගෙවනු ලබන මිලක් යම්කිසි ආකාරයකින් වර්ධනය කරන්නත් මේ දවස්වල සාකච්ඡා පවතිනවා. කොහොම වුණත් 15 වෙනිදා වෙනකොට අපි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවගේ පැත්තෙන් බලලා මේ වතු කම්කරුවාට ඒ මූලික වැටුප ලබා දීමේ කටයුත්ත අපි රජයේ විදියට මැදිහත් වෙලා තීන්දු කරන්න ක්‍රියාත්මක කරනවා.
මට වෙන්නේ පාර්ලිමේන්තුවේ අපිට එකඟ වෙන්න පුළුවන් වගේ ඔය වතුකම්කරු ක්ෂේත්‍රයේ ඉන්න කොටස් එකඟ වෙනවට වැඩිය. මොකද අද අපි ඇහුව කතාවක් ජනාධිපතිතුමාගෙන්. අපි ඔක්කොම එකඟයි මිනිස්සු ලොකු ආර්ථික පීඩනයක ඉන්නේ කියන එක. අපි එකඟයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න ඕනේ කියන එක. වාණිජ අපනයනය වැඩි කරන්න ඕනේ කියන එක. කෘෂි ආර්ථිකය දියුණු කරන්න ඕනේ කියලා කිව්වා. ඉඩම් අයිතිය ලබා දෙන්න ඕනේ කිව්වා. වේගවත් ආර්ථික වර්ධනයක් ඕනේ කියලා කිව්වා. රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕනේ කිව්වා. ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියලා අපි එකඟයි. නමුත් අපිට තියෙන ප්‍රශ්න ඇවිල්ලා ආදායම වැඩි කරනකොට කාගෙන්ද ගන්නේ? දුප්පත් මිනිස්සු බෙල්ලේ වැල දාගෙන ඉන්නේ. අපි හැමදාම මේක කියලා තියෙන්නේ දුප්පත් අයගෙන් තමයි බදු අය කරගෙන යන්නේ. සුළු හා මධ්‍යම පරිමාණය ව්‍යාපාර 150,000ක් අතර නැති වහලා දාලා තියෙනවා. කිව්වා අද රජයේ ආයෝජනය දානවා කියලා. අපිට දකින්න කැමති කොහෙන්ද මේ රජයේ ආයෝජනය දාන්න යන්නේ කියලා. විදු විදේශ ආයෝජනය බිම් මට්ටමේ. තාම විදේශ ආයෝජනයක් නැහැ. ඉතින් රට ගොඩ ගන්න මේක කරන්න බෑ. නීති ආධිපත්‍ය විවස්ත දායක සභාව නොසලකා
පත්වීම් කරගෙන කරගෙන යන විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙනවා. තේරෙනවා නේද? ඉතින් මේ විශ්වාසයේ ප්‍රශ්නේ හරි මම දන්නවා මෙතුමාට උත්තර දෙන්න බැහැ කියලා නියෝජ්‍ය කතානායකතුමනි. ඒක ජනාධිපතිතුමාටම බියුමු කරමු. මොකද අපිට දැනගන්න කැමති ප්‍රශ්න අහන්න කිව්වනේ කියන්නම් කියලා පිළිතුර. ඉතින් ජනාධිපතිතුමාගෙන් අහන්නේ. මෙතුමගෙන් අහන්නේ එතකොට මෙතුමා පිළිගන්නවා එකඟතාවයක් නැහැ කියලා වතුකම් කරුවන්ගේ මේ වගේ ගැන. එතකොට කොමසාරිස් ගිහිල්ලා ප්‍රකාශයක් ගැසට් එකක් දානවා 1070ක දෙනවා කියලා. ඇත්තටම මේක ඇත්තටම රජයේ තනි තීරණයක් වේගෙන යන්නේ දැන් තියෙන විදියට. මොකද කොමසාරිස් දැනටම ගැසට් එක ගහලා තියෙන්නේ. තාම තමුන්ව සාකච්ඡා කරලා බලනවා කියලා එක වෙන්න පුළුවන් දවස් 15 කලේ නැත්තම් කොහොමත් ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මේක නිත්‍යානුකූලද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. අනික් එක ඇවිල්ලා ආයෝජනය අඩු රටක මේ පාර්ශව එකතු කරලා රජයට කරන්න බැරි නම් ඒ කියන්නේ රජය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඉතින් මම දැනගන්න කැමති ඔබතුමාගේ අදහස.
නියෝජ්‍ය කතානායකතුමනි දෙවැනි ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මෙතුමා රජයෙන් ජනාධිපතිතුමාගෙන් අහමු කියපු ප්‍රශ්නෙට එතුමා කිව්වා කාරණා ගණනාවක්. එතුමා කිව්වා බදු අය කිරීම සම්බන්ධයෙන් ආයෝජන වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්ති සියල්ල සම්බන්ධයෙන් මෙතුමා ඉතාමත්ම පොසිටිව් විදියට කතා කළා මේ යන වැඩපිළිවෙල ගැන. ඒ වගේම ඔබතුමා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ධර්ණ ස්ථාවරයත් කිව්වා. මං හිතන්නේ ඒ අහපු සම්පූර්ණ ප්‍රශ්නෙට ඔබතුමා මේ මතවාදය නියෝජනය කරන කෙනෙක් හැටියට, මේ මතවාදයට ඉතාමත්ම කැමති කෙනෙක් හැටියට, මේ විදියට රට ගොඩනැගීමට කැමති කෙනෙක් හැටියට ඔබතුමා මේ පැත්තට ඇවිල්ලා ওই උත්තරේ දෙන්න පුළුවන්. ওই උත්තරේ ඔබතුමාගේ ඇතුලේ තියෙනවා. මේ රටේ ප්‍රශ්නෙට දිය යුතු උත්තරෙත් ඔබතුමා ගාව තියෙනවා. ඒ උත්තරේ ජනාධිපතිතුමා ගාව තියෙනවායි කියන එකත් ඔබතුමා දන්නවා. ජනාධිපතිතුමා ඒක ක්‍රියාත්මක කරනවායි කියන එකත් ඔබතුමා ඒක දන්නවා. නමුත් ඔබතුමා උතන කොටු වෙලා ඉන්න නිසා, තාම තීන්දුවක් ගන්න බැරි නිසා මේ වෙලාවේ හිර වෙලා ඉන්නවායි කියන එකත් මම දන්නවා. මොකද ওই සම්පූර්ණ අහපු ප්‍රශ්න ටිකට උත්තරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදන බව ඔබ එතුමත් එක්ක කාලාන්තරයක් තිස්සේ කැබිනට් ඇමති මණ්ඩලවල ඉඳලා ප්‍රතිපත්ති සම්පාදනයේ ඉඳලා එතුමාගේ දැක්ම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට ඔබතුමා සම්පූර්ණයෙන්ම දන්නවා වෙන කාට මේ වගේ දෙයක් ගොඩනගන්න ප්‍රතිපත්ති නැති වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා කියන එක ඔබතුමා දන්න නිසා තමයි ඔබතුමා මේ කාරණා එකින් එකට පැහැදිලි කරලා කිව්වේ මේ යන ටික හරි කියලා. ඔව්, ඔබ හරි නෑ කියපු කාරණාව දරිද්‍රතාවයෙන් ඉන්න කණ්ඩායම මොකක්ද කරන්න කියන එක. ඒකත් ඔබතුමා දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරගෙන යන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. මොකක්ද ප්‍රතිපත්තිය? මේ වෙලාවේ ආර්ථිකය කඩාගෙන වැටිලා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලාකරුවෝ කඩාගෙන වැටිලා අමාරු වැටලා ඉන්න වෙලාවකදී අපි ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක උදව් කරගෙන ඒ අයට සහයෝගය සලසන්න හදන්නේ. පරාට නීති අහෝසි කරලා ඒගොල්ලන්ට මේ වෙලාවේ රැකවරණයක් ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අය ගැන කතා කරනකොට ඊට අමතරව කර්මාන්ත වැටෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙච්ච තෙල් ගෑස් නැතිවීම, ඊට අමතරව විදුලි බලය නැතිවීම, ඒත් එක්කම රටක් විදියට ආර්ථිකව අඩපණ වෙච්ච එක අවුරුදු දෙකක් වෙනකොට අද වෙනකොට සාධනීයව වෙනසක් කරලා දෙන්න, ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර කරගැනීම සඳහා වූ පසුබිම හදලා දෙන්න. මේ ව්‍යාපාරිකයෝ කවදාවත් කාගෙන්වත් ඉල්ලගෙන කාපු රජෙන් සහනාධාර බලාපොරොත්තු වෙච්ච අය නෙවෙයි. ඒ අයට ඕන උනේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ඕනි කරන පසුබිම. අද ඒ නැවත ඒ ව්‍යාපාරික කරගෙන යාම සඳහා වූ පසුබිම හදලා තියෙනවා කියන එක මම ඔබතුමාට මතක් කරනවා. ඔබතුමා දැනගෙනත් ඒක අහපු බවත් මම දන්නවා. ඒ වගේම අපේ පීඩිත පන්තිය ඉතාමත්ම අමාරුවෙන් මේ ප්‍රශ්නය නිසා වඩාත්ම පීඩාවට පත්වෙච්ච පන්තිය, දුප්පත් පන්තිය, මේ කණ්ඩායම රකබලා ගැනීම වෙනුවෙන් තමයි ලෝක බැංකුවත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. අමාරුම අයට සහල් ටික දෙන්න පටන් ගත්තේ. මේ ටික දීලා අර අනිත් සමාජ ස්වරයන් ගොඩනගන්න වැඩ කරනවා වගේම අර අමාරුම පන්තිය මේ වෙලාවේ ගොඩනගන්න. ඒ අයගේ මේ රටේ බදු අය කරන ප්‍රතිපත්තිය ගැන ඔබතුමා එකඟයි කියලා මම දන්නවා. මේ බදු අය කර ගැනීම සියලු දෙනාටම සමානව බදු අය කර ගැනීම ක්‍රියාත්මක කරන්න ඕනි. හැබැයි ඒ වගේම ඔඩිකේනා ත්‍රිවිල් එකට තෙල් ගහනකොට අර ලොකු කෙනත් ඒ ගානටම තෙල් ගහන්න ඕනේ නැහැ කියලා අපි සාකච්ඡා කර හැටි අපිට මතක ඇති. මෝටර් සයිකලේ ප්‍රාඩෝ එකේ යන කෙනා පෙට්‍රල් එකේ ගහන ලීටරයටම දෙන්න සහනාධාරේ පොඩි එක්කෙනාට සහනාධාරේ ලොකු එක්කෙනත් ගන්නව නේද කියලා. ඒ නිසා තමයි පෙට්‍රල් වලින් ඩීසල් වලින් විදුලි බලයේ මේ හැම ක්ෂේත්‍රයකින්ම ඒවා ලාභ ලබන, ඒ වගේම ඒවා නිශ්චිත මිලට අනුව ලබා දෙන්නත්, ඒ වගේම අර අවර ප්‍රසාදිත පන්තිය අමාරුවෙන් ගොඩනැගෙන පන්තිය ආරක්ෂා කරගෙන අරගෙන මේ ආර්ථික ව්‍යසනයේ වෙලාවේ ඒගොල්ලෝ ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ. මම හිතන්නේ ඒක තමයි අංක 1 පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ සහ ඒක මට වඩා හොඳින් ඔබතුමා ආර්ථිකය සම්බන්ධව දන්න කෙනෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දර්ශනය ගැනත් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට ඉදිරියේදී එකට එකතු වෙලා මේ සම්බන්ධයෙන් ඔබතුමාලා වැඩ කරයි කියන බලාපොරොත්තුවත් ඇතුව දෙවෙනි ප්‍රශ්නෙට මම ඔබතුමාට උත්තරයක් දෙනවා. ඔබතුමා කිව්ව එකඟතාවයක් නැතුවද මේක අපේ නොහැකියාවද කියලා නැහැ. මේකයි තියෙන්නේ ව්‍යාපාරිකය බලන හැම වෙලාවෙම තමන්ගේ ලාභය පිළිබඳව තියාගන්න ලාභයක තමන්ගේ උපරිම ලාභය තමයි ව්‍යාපාරිකයාගේ සැලැස්ම තියෙන. හැබැයි ව්‍යවසායකයෝ කිව්වහම ඊට වඩා වෙනස් විදියට හිතන්න ඕනේ. හැබැයි මේ අය ව්‍යවසායකයෝ. මේ ව්‍යවසායකයෝ ඉතාමත්ම හොඳින් තමන්ගේ වතු බලා ගන්න ගමන් හැබැයි සේවකයන්ට සැලකීම පිළිබඳව සේවකයන්ට යම් යම් අවාක්ෂ වශයෙන් සුබසාධන ලබා දීම සඳහා යම් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. හැබැයි ඒ වගේම තර්ක තියෙනවා. සමහර වතු හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර අය අයිතු විදියට ලාභ ලබනවා. සමහර අය මේ ලාභ හංගනවා. මේ වගේ තර්ක විතර්ක තියෙනවා. ඒ නිසා ඇතැම් වතු වලට මේ මුදල ගෙවන්නත් ඇතැම් වතු වලට මේ මුදල නොගෙවන්නත් තරමට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ වතු රාජ්‍ය ව්‍යවසායන් මේ රාජ්‍ය වතු තමයි පෞද්ගලික අංශයට දීලා පරිපාලනය කරන්න දීලා තියෙන්නේ. එතකොට ඒ අයට සිද්ධ වෙනවා ඒ අයට මූල්‍ය ධනයක් මේ වෙලාවේ කැපිටල් එකක් මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන දළු කඩ කර විකුණන්න. ලොකුවට මේක ඉන්වෙස්ට් කරන්නේ නැේද? හැබැයි අපි දන්නවා ග්ලයිෆොසෙට් සෙත් තහනම නිසා ඇතිවෙච්ච කඩාගෙන වැටීම මේ වතු ක්ෂේත්‍රයේ සිද්ධ වුණා. ඊට පස්සේ නැවත වතාවක් නොඑක් තහනම් අපේ කටුකොල් තහනම නිසා තව වතාවකදී ඔවුන්ගේ ආයෝජන සම්බන්ධයෙන් නොඑක් කඩා වැටීම මේ ක්ෂේත්‍රයේ සිද්ධ වුණා. මේ සියල්ලත් එක්කම ඒ අයත් යම් කිසි ගැටුමක ඉන්න කොහොමද මේ පඩිය ගෙවන්නේ කියලා. හැබැයි දෙපාර්ශවය එකඟ කර ගැනීම සඳහා තමයි අපි සාකච්ඡාවට 10කට වඩා මේ සම්බන්ධයෙන් තියලා තියෙන්නේ. තවත් මේ ඉදිරි දින කිහිපයක් අපි පාවිච්චි කරනවා සාකච්ඡා කරලා සම්මුතියකටම එන්න. සාකච්ඡාවෙන් සම්මුතියකටම එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් සාකච්ඡා කොච්චර කරත් එතනට අපිට එන්න බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා අපිට රජයක් විදියට අපිට අර අමාරු පන්තියේ කෙනා වතුකම් කරුවා බලා ගැනීම වෙනුවෙන් අපිට තීන්දුව తీරන ගන්න අපිට සිද්ධ වෙනවා.
හොඳයි දෙවෙනි ප්‍රශ්නය අහනවා.
අවුරුදු 10ක් ඉස්කෝලේ ගිහිල්ලා ඕ ලෙවල් එක පාස් වෙන්න පුළුවන්. තව අවුරුදු දෙකක් කරලා ඒ ලෙවල් එක පාස් වෙන්න පුළුවන්. අවුරුදු 50ක් ඉස්කෝලේ ගිහිල්ලත් දන්නේ නැත්තම් ගැටලුවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අවුරුදු 50ක් එක දෙකටම ගියා නම් දේශපාලන ඉස්කෝලේට යමක් දැනගන්න ඕනේ. ඒක එක තර්කයක් නැහැ. නමුත් දැනගන්න එකේ ක්‍රියාත්මක කිරීමේ ලොකු වෙනසක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමේ තියෙන ලොකු වෙනස ඇවිල්ලා විශ්වාසය නොමැතිකමයි. ඒකේ තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය. ඒ නිසා විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි ආයෝජකයා ඉන්නෙත් නැත්තේ. ඒ නිසා තමයි මේක වර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. අවුරුදු 50ක කතාවක් මේක. ඒ අවුරුදු 50න් ඔබතුමා මේක කියපු නිසා කියන්නේ නැත්තම් මම මේවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අවුරුදු 50න් අවුරුදු 30ක්ම හරිද? 30ක්ම ඉහෙළම පුටුවේ වාඩි වෙලා ඉන්නේ. අවුරුදු 30ක්ම ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී එකම රටකවත් මෙහෙම එකක් වෙලා නැහැ. ඉතින් මම මේවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
බලුත් මම කිව්ව නිසා දැන් ලොකු වෙලා
කියන්නේ මෙතුමා මෙතුමත් මගේ ප්‍රශ්නේ නෙමෙයි උත්තරේ දුන්නේ. එතුමාගේ ප්‍රශ්නේට මේ උත්තරේ දෙන එක මම මේ කරන්නේ.
මම කියන්නේ
කරන්න. හරි මගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නම් දැන්. හරි මම යන්නම් ඔබ කතානායකතුමා කියන එක අහලා මම යන්නම් දෙවෙනි ප්‍රශ්නයට.
නැත්නම්
ඉතුරු ටිකටත් පිළිතුරු දෙන්න හිටියේ නම් කමන්න අහලා යන්නම්. ඉතින් දරිද්‍රතා රේඛාවේ මිලියන 4ක් හිටියා. දැන් මිලියන 7කට ඉහළ ගිහිල්ලා තියලා කියනවා. මිලියන 7කට ඉහළ ගිහිල්ලා තියෙන්නේ. 2019 දී 131යි වතිකම් කරුවන් දරිද්‍ර රේඛාවෙන් පහළ. දරිද්‍රතා රේඛාව කියන්න ඕනේ නැහැ, දුගී රේඛාව කියලා කියමු. 131යි. දැන් මේ ළඟදී හරිද අපිට තාරක අමරසිංහ රිසර්ච් ලර්න් ඒෂියාගේ සඳහන් කළා 50%කට වැඩි වතුකම්කරු ජනතාව දුගීභාවයෙන් සිටිනවා කියලා. හරිද මම අහන ප්‍රශ්නය මේකයි. හරිද මේක ඇවිල්ලා විසඳන්නට බෑ. ඔය ඒකමතික තීරණ අරගෙන ඒක විසඳන්න මොනවද කරලා තියෙන්නේ? උදාහරණයක් ඇටියට ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට ඒගොල්ලන් දිගින් දිගටම ඉල්ලලා තියෙනවා. උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල ඉල්ලලා තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? ඒක පිළිබඳව අපිට කැමති දැනගන්න. මොකද්ද රජයේ වැඩපිළිවෙල? මොනවද කරලා තියෙන්නේ? ඒක කරලා තියෙන්නේ රජයේ ඒකමතිකවද නැත්නම් ඒක හවුල්ද කරලා තියෙන්නේ කියලා දැනගන්න කැමතියි. හවුල ඇවිල්ලා සාමූහික හවුල නෙමෙයි, දේශපාලන පක්ෂයක හවුල නෙමෙයි මං අහන්නේ. එතන ඉන්න මං අහන්නේ සාමූහිකව ඒ අය එක්ක සාකච්ඡා කරලා වැඩ පිළිවෙලක් තියෙනවද කියලා.
ඒකෙන් සම්බන්ධයෙන් වූ කාරණා අපි හාම්පුතුන් සමග සාකච්ඡා කළ වැඩ කරන කටයුතු කරනවා. කම්කරුවන් සම්බන්ධයෙන් වූ කාරණා තමයි අපි අපේ අමාත්‍යංශය විදිහට කටයුතු කරන්නේ. එතනදී කම්කරුවන්ගේ වැටුප් සහ ඔවුන්ගේ වෘත්ති අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමයි අපි අපේ අමාත්‍යංශය විදිහට කටයුතු කරන්නේ. නමුත් රජයක් විදිහට මේ වෙලාවේ වතු ක්ෂේත්‍රයේ සඳහා නව දමිළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සම්පාදනය කරගෙන ඉන්නවා. අධ්‍යාපනය සඳහා පාසල් පද්ධතිය නවීකරණය කිරීම සඳහා ඒ වගේම තමන්ට උපයා ගැනීමේ ක්‍රමය හදලා දීලා. ඒ කියන්නේ මෙතනදී ඉඩම් කොටස් අරගෙන වෙනම කොටස් විදියට ලබා දීමේ ක්‍රමවේදයක් වතු ආශ්‍රිතව දැන් ක්‍රියාත්මක වෙන නිසා බොහෝ දෙනා මේ වෙනකොට අවුට්ඩ්‍රෝන් මොඩල් එකක් දැන් හඳුන්වා දීලා තියෙන බොහෝ වතුවල. ඒ නිසා බොහෝ දෙනා දැන් වතුවල ව්‍යවසායකයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුනුත් වතු ව්‍යාපාරිකයන් බවට පත් වෙලා තියෙනවා. මේ වතු කම්කරුවා කියන තැනින් ඔවුන්ව ඉස්සරහට ගෙනියන්න, ඒ ක්‍රමවේදේ තවදුරටත් ඉස්සරහට ගෙනියන්න අපි රජයක් විදියටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඉදිරියේදී කටයුතු කරගෙන යනවා. සහ දැනටමත් මොඩල්ස් විදියට එක්සැම්පල්ස් විදියට තැන් තැන්වල ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අයට ඒ අයගේ ආදායම ලබා ගන්න ක්‍රමවේදය අර කම්කරුවා කියන තැනින් අයින් කරලා ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කිරීම. බොහෝ වතුවල මේක ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ක්‍රමයට අපි යෑමක් විදියට තමයි අදියරෙන් අදියර මේ ඵලදායිතා මොඩල් එකත් අපි හඳුන්වා දෙන්නේ එක පැත්තකින්. ඊට අමතරව මේ අයට ඉඩම් අයිතිය ලබා දීම, මේ අයත් ඉඩම් අයිතිකරුවන් බවට පත් කිරීම, මෙතනදී නිවාස ඒකකයේ සඳහා ඉඩම් අයිතිය ලබා දීම සඳහා හැම වතුවලින්ම නිවාස ඉදිකිරීම සඳහා වෙනම භූමි භාගයක් වෙන් කරන්න කියන නියෝගය ජනාධිපතිතුමා මේ වතුවලට දැන් ලබා දීලා තියෙනවා. ඒ භූමි භාගය මේ ගෙවල් ඉදිකර ගැනීම සඳහා ඔවුන්ට සින්නක් කරව ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ඒ විතරක් නෙවෙයි, මේ අයට වෙනම ඉඩම් කොටසක් Taman වගා කරගෙන සුළු පරිමාණ ඉඩම් හිමියෙක් විදියට, එහෙම නැත්නම් කුඩා පරිමාණ ඉඩම් හිමියෙක් විදියට ඒ කොටස් වගා කරගෙන ආර්ථිකයේ ව්‍යවසායකයෙක් බවට පත් කරනත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටුවක් යටතේ ජන අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වතුකම්කරු ජනතාව සිවිලයි තවදුරටත් සමාජගත කිරීමේ වැඩසටහනක් අනු කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහත් මේ ඉඩම් අයිතිය ලබා දීම, පාසල් අධ්‍යයනය කටයුතු ලබා දීම, පාසල් වර්ධනය කිරීම මේ සියල්ල කෙරෙනවා. ඊට අමතරව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා යටතේ තියෙන වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හරහා දැවැන්ත සංවර්ධනය, පුද්ගල සංවර්ධන වගේම යටිතල පහසුකම් සංවර්ධනයකුත් මේ දවස්වල ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන එක මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඊට අමතරව අර ඔබතුමා කියපු කාරණාව, මුලින්ම කියපු කාරණාවත් මම ඔබතුමාට මතක් කරනවා. ඒ මේ ආර්ථිකයේ ගොඩනගන්න ඒ තියෙන දැනුම, ඒ තියෙන දැක්ම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔය තියෙන සියල්ල එක තමයි අනිත් කට්ටිය දාලා යනකොට මේක බාර ගන්න බෑ කියනකොට ජාත්‍යන්තරව තියෙන සම්බන්ධතා, ආර්ථික වශයෙන් තියෙන පළපුරුද්ද, ඒ වගේම මේ රට ගොඩනගන්න තියෙන දැක්ම මොකද්ද කියන එක දන්න නිසා තමයි අනිත් අය අපි ඕගොල්ලෝ හැමෝම මේක බාර ගන්න කියලා කතා කරද්දි, දාලා යද්දි, බාර ගන්න බෑ කියද්දි බාර අරගෙන අවුරුදු දෙකක් ඇතුළත පටන්ගෙන තනි පුද්ගලයාගෙන් පටන්ගෙන අපි හැමෝම එකතු වෙලා මේ රට අද පවතින තත්ත්වයට ගේන්න පුළුවන් උනේ ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන දැක්ම සහ විශ්වාසය නිසා තමයි ලෝකේ රටවල් එකතු කරගෙන මෙතනට එන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ විශ්වාසය නිසාම තමයි රට අපිට ඉස්සරහට ගෙනියන්නත් පුළුවන් එතුමා කෙරෙහි තියෙන විශ්වාසය නිසා.
බොහොම ස්තුතියි.
බොහොම සුත්.
බොහොම ස්තුතියි. කොමිටු පත් කරගන්න නම් ඉගෙනගෙන වත් තියෙන එක ගැන බොහොම ස්තුතියි.
හොඳයි. බොහොම ස්තුතියි. ඔව් වීරසමනවන්ත මොකද?
අර නියෝජ ප්‍රධාන ආයතන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් වැදගත් කාරණාවක් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්න වෙලාවේ තමයි තීරණාත්මක ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා විදේශ ශිෂ්‍යත්වලාභීන් වෛද්‍ය උපාධිධාරීන් ලංකාවේ ව්‍යාපාරින්ද කිරීම කෙටියෙන් ඉතාමත් කෙටියෙන් මට විනාඩියක් දෙන්න. වෛද්‍ය උපාධිධාරීන් ලංකාවේ ව්‍යාපාරින්ද කිරීම සඳහා වන විභාගය ERPM විභාගය, ඒ විභාගයේ පෙනී සිටපු මඩකලපුව ශික්ෂණ රෝහලේ පෙනී සිටපු සල්ල වෛද්‍ය විභාගයේ දෙවැනි කොටස, ඒ විභාගය තිබුණේ ජනවාරි මාසේ 29. ජනවාරි මාසේ 29 විභාගය තිබුණා. ජනවාරි මාසේ 30 31 විභාගය තිබුණා. ඒකේ ප්‍රතිඵල එන්න බලාපොරොත්තු වෙලා තියෙන වෙලාවේ අප්‍රේල් මාසේ, එමනම් මේ පහුගිය මාසේ අවසානයේදී සඳහන් කරන අප්‍රේල් 29 වෙනිදා මේ විභාගයේ අවලංගුයි නැවත විභාගය මැයි මාසේ 14-15 තියෙනවා කියලා. දැන් සති දෙකයි කාලය තියෙන්නේ. දැන් මේ විභාගය පවත්වලා මාස ගන්න පස්සේ ගරු අමාත්‍යතුමනි ඔබතුමා දන්නවා ඇති මේකේ ප්‍රතිඵලය බලාගෙන ඉන්නවා. ලියාපදිංචි සඳහා වෛද්‍යවරු මනාල 500 ක රාසන ප්‍රමාණය මේ ප්‍රතිඵල බලාගෙන ඉන්න වෙලාවේ අර කොටස අවලංගු කරලා සති දෙකකින් ආයෙත් විභාගය තියන්න හදනවා. දැනගන්න තියෙන ආකාරයට වෛද්‍ය සභාවේ සභාපතිතුමා මම නම කිවර කමන්නා වෛද්‍ය වජිර සේනාරණ මැතිතුමා වජිර දිසානාගේ මැතිතුමා එතුමාගේ පෞද්ගලික ඕන ගමකට තමයි මේ දේ වෙනවා කියන එක තමයි කතිකාව තියෙන්නේ. ඒක ළමයි ක විභාගේ ෆේල් වෙලා තියෙනවා. ඒ ෆේල් වෙච්ච කෙනා පාස් කරන්න ඕන ගමට සමස්ත ඒ විභාග ලැබෙන ඉතින් ළමයි 40 සල්ල වෛද්‍ය විද්‍යාවේ දෙන ළමයි 40 කට අසාධාරණයක් වෙනවා. ඒක ඒක විභාගයේ ආයත් පාත්‍ර නියත දිනයක් ලබා දෙන්න ඕන. ඒක නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ ළමයින්ට සාධාරණය කරන්න. මොකද වෛද්‍යවරු ලෝක හිඟයක් තියෙනවා. මේ වෛද්‍යවරු ලියාපදිංචි කිරීමෙන් තමයි නැවත සේවයට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක මහා අවශ්‍ය අවධානය යොමු කරන්න කියලා ගෞරවමත්තමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ගෞරවමත්තමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක්. ඒතර අපි මේ සම්බන්ධයෙන් අපවත් දැනුවත් කරා. මේ විභාගයට වාඩි වෙච්ච දරුවෝ ඇවිල්ලා අපි අමාත්‍යංශ ලේකම්තුමා මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේකකාධිකාරතුමාට ලිඛිතව දන්වලා තිබෙනවා මේ කරුණ මේ විදිහට සිදු කරන්න එපායි කියලා. ඒකට හේතුව තමයි දැන් බහුතරයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශ කරනවා සාධාරණ විදිහට විභාගේ පැවැත්වුණා කියලා. සහ ලැබිච්ච එක ඉල්ලීමක් නිසා මේ කරුණ කරනවා කියලා තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒතකොට මේකට පූර්වාදර්ශකුත් නැහැ මේ විදිහට නැවත විභාගේ පවත්වන්න සහ මේක සාධාරණ වුණා අපිටත් හැඟෙනවා. ඒ නිසා අපි ලිඛිතව අමාත්‍යංශයට ඉල්ලීමක් කළා තියෙනවා. හැබැයි අපිට සඳහන් කරන්න අවශ්‍ය කාරණේ ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක්. ඒක නිර්ණ නියාමණය වෙන්නේ ස්වාධීන ආයතනයක් හැටියට. ඒ නිසා අපිට කරන්න පුළුවන් බලපෑම අඩුයි. හැබැයි අපි දරුවන් වෙනුවෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේක නැවත සලකා බලලා මේ ගැටලුව විසලා දෙන්නට කියලා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා. කරුවන්තවා මේ ප්‍රශ්න ටික ඉවර කරලා
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගේ සහ විශේෂම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අවසරය ඇතුව අහන්නට කැමති එක්සත් රණවීරු ප්‍රජාව මේ වෙනකොට ලිපියක් කියවලා තියෙනවා. ඒ ලිපිය මම සභාගත කරනවා. දැන් පොදු සමාකාලයක් දීලා තියෙනවා ත්‍රිවිධ හමුදාවේ සාමාන්‍ය සෙබළුන්ට. එතකොට දැන් වෛද්‍ය බලකායට අයත් සෙබළුන් මේකට අයිති වෙන්නේ නැහැ. ඒක සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඒක සුවිශේෂී සේවාවක් කියලා. එතකොට මගේ ප්‍රශ්නේ කාරණා දෙකයි. එකක් මේ අය සම්බන්ධයෙන් සහ මේ සුවිශේෂී සේවා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ඔබතුමන්ලට මේ දැන් අරගෙන තියෙන මේ කොන්ක්‍රීට් තීන්දුව, දැඩි තීන්දුවේ යම්කිසි සහනයක් එක ඒ අය ඇතුළත්ව මේ විශේෂ සේවාවන් සම්බන්ධයෙන් පොදු සමාකාලවලදී මීට වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියකට යන්න පුළුවන්ද? අංක එක. අංක දෙක, දැන් ත්‍රිවිධ හමුදාව යුද්ධයක් නැති වෙලාවෙත් සෙබළුන් හමුදාව හැර යනවාය කියලා කියන්නේ ඒක එක්කර හොඳ තත්ත්වයක් නෙවෙයි. එහෙනම් ඊට හේතු වන ආසන්න හේතු, දුරස්ථ හේතු, මධ්‍යකාලීන හේතු, ගැඹුරු හේතු තියෙන පුළුවන්. සමාජ විද්‍යාත්මක හේතු තියෙන පුළුවන්. ඒ පිළිබඳව ඔබතුමන්ලා සවිඥානිකව ඒ ගැන යම් අධ්‍යයනයක් කළා. ඇයි මේ යුද්ධයක් නැති වෙලාවෙත් හැර යන්නේ? ඒ හැර යන අය වෙනුවෙන් තමයි මේ සමාකාලය දෙන්නේ. යුද්ධයේ තදටම තිබුණු කාලේ නැත්නම් දැඩිව තිබුණු කාලේ
උණු
සංඛ්‍යාවත් හැර යන ප්‍රමාණයත් දැන් හැර යන ප්‍රමාණයත් ප්‍රතිශතාත්මකව බැලුවොත් යම් වෙනසක් තියෙනවද? ඒක වැඩිද අඩුද? එහෙම අධ්‍යයනයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවද කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් දැනගන්න කැමතියි.
ගෞරවන්තවත්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා යොමු කරපු ප්‍රශ්නෙට ඉස්සල්ලාම යුද්ධය තිබුණත් නැතත් හමුදාව හැර යෑම ඕනෑම රටක සිද්ධ වෙන කාරණාවක්. ඒක ලංකාවට සුවිශේෂී වූ කාරණාවක් නෙවෙයි. හැබැයි ඔබතුමා කියන එක කාරණාවක් අපි පිළිගන්නවා. පහුගිය කාලේ හමුදාවේ හැර යෑමේ ප්‍රවණතාවයක් වැඩිපුර තිබුණා. නමුත් දැන් වෙනකොට එම තත්ත්වය අඩු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වෛද්‍ය බලකායට මේ පොදු සමාකාලය අපි ලබා නොදෙන්න හේතුව තමයි මේක සුවිශේෂී සේවයක්, විශේෂයෙන්ම සාමාන්‍ය සෙබළුන් ලෙස යුද හමුදාවට බැඳිලා මේ වෘත්තිමය සුදුසුකම ලබා ගන්නේ හමුදාවේ අරමුදලින්, රජයේ මුදල් වලින්. එතකොට අපිට හිතුණු වෙලාවට මේ ඇයට යන්න දෙන්න පුළුවන් විදිහක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. එම නිසා මෙම තත්ත්වය අපිට ඉදිරියටත් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පොදු සමාකාලයේ සම්බන්ධයෙන් මේකත් විලාසිතාවක් බවට පත් වෙලා තිබෙනවා. මෙම තත්ත්වයත් ඉදිරියට යද්දී පොදු සමාකාලය පිළිබඳවත් රජය, ආරක්ෂක අමාත්‍යංශය සමාලෝචනයක් සිද්ධ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මට පසුගිය දවසක මුණ ගැහුණා, දැනගන්න තොරතුරු දැනගන්න ලැබුණා, නාවික හමුදාවේ හිටපු නිලධාරියෙක් නාවික හමුදාවෙන් පැනලා ගිහිල්ලා රට ගිහිල්ලා අද ස්විමින් පූල් එකක ලයිෆ් ගාඩ් විදිහට තමයි වැඩ කරන්නේ. බෙටර් ලයිෆ් ස්ටයිල් කියලා තමයි යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි තත්වය මේක. මේ රටේ ඉද්දී හොඳ ගෞරවාන්විත සේවයක් තියෙනවා, හොඳ පහසුකම් තිබෙනවා, සමාජ පිළිගැනීමක් තිබෙනවා. හැබැයි මේ ට්‍රෙන්ඩ් එකට හවු වෙලා දැන් සමහරු ගිය අය විශේෂයෙන් අපෙන් ඉල්ලා සිටිනවා නැවත ත්‍රිවිධ හමුදාවට බැඳෙන්න. ඕක තමයි ට්‍රෙන්ඩ් එක කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. ඔබතුමා අපිට මීට වැඩිය සවිස්තරාත්මක පිළිතුරක් දෙන්න මම සූදානම්. අපිට මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විදිහට යොමු කරගත් ගරු මන්ත්‍රීතුමනි.
හරි. ඔව් දයතිරමන්තම්.
හරි මම මේ රටට වැදගත් වෙන ප්‍රශ්නයක් අපේ සභානායකතුමාත් ඉන්න නිසා ඔබතුමාත් අධිකරණය පිළිබඳ හොඳ අධ්‍යක්ෂකමක් තියෙනවා මේ
ගරු මන්ත්‍රීතුමා මේ සභාවේ නියපත්‍රයට යමු ඔබතුමාට.
වැදගත් කාරණා
ඔබතුමා දවල් වෙලා ඇවිල්ලා ආපහු අපිට
සභාව. නෑ මම ඉඳලා තමයි මෙච්චර හිටියේ.
විනාඩියෙන් අහන්න.
හරි විනාඩියෙන් අහනවා. දැන් ගරු කථානායකතුමනි නියෝජ කථානායකතුමනි මේ රටේ මේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට අපේ සභානායකතුමා අයිති වන අන්තිම කැමැති පත්‍ර වලින් ලබලා දීලා තිබෙන බූදල් තිබෙනවා. ඒ වගේ සම්පූර්ණ භාරකාරද තියෙන මහා භාරකාරවරයාට. මේක කලින් තිබුණේ අධිකරණ අමාත්‍යාංශයට. දැන් මේක දීලා තිනවා බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යිට. අමාත්‍යාංශයට. දැන් වෙලා තියෙන ගරු මේ අපේ සභානායකතුමා මේ සියලුම මහා භාරකාරවර සතු ඉඩම් එක එක්කෙනාට දැන් මේ බදු වදනම් මත දෙමින් ඉන්නවා. ගරු නියෝජ කථානායකතුමා මේක ඉතාම බරපතල කාරණයක්. දැන් උදාහරණයක් ගත්තොත් මේ හැරි හපුගඩ මහතාගේ ගාල්ල හිනිදුම් පිටි මත්තක වත්ත සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකුට ඇගේ අවුරුදු 18ක් වයස පුත්‍රයාට දීලා තියෙන බදු වදනම් මත. ඊළඟට ගාල්ලේ බද්දේකම පිටි සුදු ඇලිපොත වත්ත. ඊළඟට ඒද අල්විස් බූදලේ මීරිගම පොල්ලක්කර 30යි තව දෙකයි තියෙන්නේ. තව දෙකයි සර් ඩීපී ජයතිලක බූදලේ මදුරාගොඩ දොරංගස්ලන්ද පොල්ලක්කර 100යි. ඊළඟට මහනුගලන්ද වත්ත කේඩී පීටර් බූදලේ පුරක්කර 5යි. මම නියෝජ කථානායකතුමා මම මේ කතාව කියන්නේ මේක සම්පූර්ණ වැරදි. මේ මේ මෙහෙම දෙන්න බෑ. මොකද හේතුව අන්තිම කැමැති පත්‍රයේ තියෙනවා ඔබතුමා දන්නවා. සමහර ඒවා තියෙනවා රුවන්වැලි සෑයට හුණු ගෑම සඳහා මේක පාවිච්චි කරන්න කියලා. එන්නේ එහෙම තියෙන ඒවා කොහොමද මෙහෙම දෙන්නේ?
හොඳයි.
මේ සම්පූර්ණ වැරදි. මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මොකද්ද මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස?
මට උත්තරයක් දෙන්න බෑ. විශේෂ බාර ඇමතිවරයා හිටියා මෙතන දැන් උදේ ඉඳලා.
ඔව් ඒක තමයි. ඔය කල් දෙන ප්‍රශ්නයක් හිටියා නම් උත්තරයක් දෙන්න කියලා. හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි. ඔය චින්තක මහත්තයා ඔබතුමා මොකක්ද?
පැහැදිලි කිරීමක් කරන්න. මේ ගරු නියෝජ කථානායකතුමනි සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි බැංකු සංගමයේ මගේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මට එක පැහැදිලි කිරීමක් කරන්න විනාඩියක අවස්ථාවක් දෙන්න.
ඇමතුමා නෑනේ මන්ත්‍රීතුමා. ඇමතුමා නැතුව ප්‍රශ්නයකට උත්තර දෙන්න කවුරුවක් නෑනේ. දැන් ඔබතුමා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න මෙතන වගේ මේ වෙලාවේ ඒ අමාත්‍යවරයා නෑ මෙතන. ඒ නිසා කිව්වට තේරුමක් වෙන්නේ නෑ.
නැහැ ඇමතිවරයාට ඇවිල්ලා ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියන එකක් අරගෙන මොකද හේතුව දිගෙන් දිගටම තියෙන ප්‍රශ්නයක් දැන් දින ගණනාවක් සමෘද්ධි බැංකුව වහලා.
හොඳයි.
ඒ කියන්නේ ජනතාවට ලොකු පීඩනයක් ඇති වෙලා.
ඒ
කියන්නේ අහිංසක ජනතාවට හේතුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න සමෘද්ධි කළමනාකරුවරු අතිරික්තයි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පුත්‍රන් දිස්ත්‍රික්කයට එන්නේ නැහැ. එතකොට ඒක ලොකු ගැටලුවක් කළා. පුත්‍රන් දිස්ත්‍රික්කයේ සමෘද්ධි කළමනාකරුවරු නැහැ. සා බැංකු පද්ධතිය කඩාගෙන වැටිලා අහිංසක ජනතාවට කරන්න තියෙන වැඩ කටයුතු කරගෙන යන්න බැරි වෙලා. ඉතින් ඒකට අවස්ථාවක් ඒකයි මම මේ 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 අවස්ථාව ඉල්ලා සිටින්නේ. බර ඇමතුමා ඉන්නවා නම් පිළිතුරක් දෙන්න නැත්නම් එකට අවශ්‍ය සහයෝගය අරන් දෙන්න කියන කාරණාව.
හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. දෙවෙනි වටේ ප්‍රශ්න අංකයක අහනවද?
නී ප්‍රශ්න අංක 1 ජනමාධ්‍ය ඇමතුමාගෙන් මම අහනවා.
සභාගත කරන්න.
ගරු නියෝජ කථානායකතුමනි උත්තරේ පිළිතුරු සභාගත කරන්න.
හොඳයි. දෙවෙනි වටේ අංක ප්‍රශ්න අංක 7
අහනවද? කථානායකතුමනි දීවර අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අංක 7 මම අහනවා.
සතියක් කල් දෙන්නලු.
සතියක් කල් දෙනවා.